ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
දෙදහස් විස්ස නව වසරේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහන. ඉතින් අපි සුපුරුදු හිතවතාව මේ අවුරුද්දෙත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්, සුබ උදෑසනක්, සුබ නව වසරක් වේවා.
සුබ නව වසරක් වේවා මදුර. ආයුබෝවන්, සුබ උදෑසනක්.
හොඳයි, අපි ප්‍රාර්ථනා කරනවා SBS සිංහල වැඩසටහනෙන් මේ වසර ශ්‍රී ලංකාවේ සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකම ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන වසරක් බවට පත් වේවා කියලා. අපි අද දවසේ හාහා පුරා කියලා මේ අවුරුද්ද පළවෙනි සතිය ක්‍රීඩා විග්‍රහයෙන් කතා බහ කරන්න යන්නේ මුලින්ම ශ්‍රී ලංකා පිළ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන්. මේ වන විට ශ්‍රී ලංකා පිළ ඉන්දියාවට ගොස් හමාරයි. මේ සතියන්තයේදී පළවෙනි T20 තරගයේ ආරම්භයට නියමිතයි. ඉතින් මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයත් නම් කෙරුණා. ශ්‍රී ලංකා පිළේ සූදානම පිළිබඳව රංගන අපි මුලින්ම කතා බහ කරමු.
ඔබ සඳහන් කලාකාරයෙටම මధుර, ඉතාමත්ම කාර්ය බහුල ක්‍රීඩාශීලී වසරක් වන්නට ඉඩ තිබෙනවා මේ වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට. පළමු තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගියා. තරඟ තුනකින් සමන්විත 20x20 තරගාවලියකට සහභාගී වන්නට මේ සඳහා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට නම් කර තිබෙනවා. මාස 16කට පසුව තමයි 20x20 තරගයක් සඳහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබෙන්නේ. අවසන් වතාවට 2018 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව තමයි ඇන්ජලෝ මැතිව්ස් 20x20 තරගයකට සහභාගී වී තිබුණේ. ඒ වගේම ලුවන් ප්‍රදීප් පිළිබඳවත් කතා කරන්නට ඕනේ. ඔහුව මූලිකව මේ තරගාවලියට නම් කර තිබුණා. නමුත් පුහුණු වීම අතරතුර නැවත වතාවක් පාදයේ ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුව තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට කසුන් රාජිත නැවතත් කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ අනුව ලසිත් මාලිංග තමයි මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ. බොහෝ විට අප මීට පෙරත් SBS ක්‍රීඩා වැඩසටහන ඔස්සේ සඳහන් කළ ආකාරයට නායකයෙකු ලෙස ලසිත් මාලිංගට ලැබෙන අවසන් තරගාවලිය මෙය වන්නට ඉඩ තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඒ අරෝ ඉතාමත්ම තීරණාත්මක තරගයක් ඔහුට සහ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමටම දරුෂ්ක ගුණතිලක කණ්ඩායමට නම් කර තිබෙනවා. අවිෂ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු, වනිදු හසරංග, ලහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සබකෙන් සමගින් කසුන් රාජිත තමයි මේ ක්‍රීඩකින් 16 අතරට ඇතුළත් වන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ කුසල් මෙන්ඩිස් මේ සංචිතයේ සිටියේ නැහැ. ඔහුව විවේක ගන්නවා තිබුණා. නමුත් අවසන් මොහොතේ පුහුණු කරු මිකි ආතර් කැඳවා තිබුණා මේ කණ්ඩායම තේරීම් සඳහා. එහිදී ඔහුගේ මැදිහත් වීමෙන් කුසල් මෙන්ඩිස්ව නැවතත් කණ්ඩායමට නම් කළ බව තමයි අපට දැනගන්නට ලැබුණේ. ඒ වගේම පසුගියද අසන්තද මෙල් මහතා තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍යයට සඳහන් කර තිබුණා කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙන විට තාක්ෂණයේ දෝෂයක් තිබෙන බවත් ඒ ඉතාමත්ම ඉක්මනින් නිවැරදි කර ගත හැකි දෝෂයක් බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම නිරෝෂන් දික්පැල්ල කියන්නේ වගකීම් විරහිතව පිටිහරබේ නිරත වන ක්‍රීඩකයෙක් බව ඔහු මාධ්‍යයට පවසා තිබුණා. විශේෂයෙන්ම ටෙස්ට් තරඟ 35කදී ඔහු එකදු ටෙස්ට් ශතකයක් වාර්තා කර නැති අතර විශේෂයෙන්ම පාකිස්තානය සමග පැවති තරගයේදී ශතකයක් ලබා ගැනීමට ඔහුට අවස්ථාව තිබූ බවත් වගකීම් විරහිත පිටිහරමේ නිසාවෙන් ඔහුට එය මගහැරී ගිය බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ අනුව දඬුවමක් වශයෙන් නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමට නම් කර අවසන් 11 අතරට නම් නොකිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබුණා. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ ඉන්දිය තරගාවලියට නම් කළ කණ්ඩායමේ උපනායකත්වයට පත් කර තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලවයි. ඒ අනුව උපනායකයා නොමැතිව ශ්‍රී ලංකාව තරගයකට සහභාගී වෙයිද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ අනුව මේ ආකාරයේ පරස්පර විරෝධී ප්‍රකාශ මං හිතන්නේ අසහද මෙල් මහතා මීට පෙරත් අවස්ථා කීපයකදීම සිදු කළා. මේක විහිළුවක් නොවේ, ජාතික වශයෙන් වැදගත් කාරණාවක්. ඒ අනුව ඔහු මීට වඩා වගකීම් සහගතව මාධ්‍යයට ප්‍රකාශනිකුත් කළ යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. හැබැයි මදුර අප මීට පෙරත් SBS ක්‍රීඩා වැඩසටහනේ අවස්ථා කීපයකදීම සඳහන් කළා කුසල් මෙන්ඩිස්ගේ මේ තාක්ෂණික දෝෂයක් තිබෙන බව. ඒ වගේම නිරෝෂන් දික්වැල්ලගේ මානසික දුර්වලතා පිළිබඳවත් අප නිරන්තරයෙන් සඳහන් කළා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ක්‍රීඩා අමාත්‍ය දල සලහත් පෙරම මහතා අවසන් මොහොතේදී තමයි මේ කණ්ඩායමට තමන්ගේ අනුමැතිය ලබා දුන්නේ. කෙසේ වෙතත් ඒ අතරතුර ශ්‍රී ලංකා සංචිතයේ අර්පේවදාස ක්‍රීඩාංගණයේදී තමන්ගේ අවසන් පුහුණුවීම් සඳහා සහභාගී වෙමින් සිටියා. ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස හොඳ කණ්ඩායමක් නම් කර තිබෙනවා. නමුත් ඉන්දියා මාධ්‍ය පසුගිය දිනවලදී මේ තරංගාවලිය පිළිබඳව විශේෂ කතාබහක් ඇති කළා. මෙහිදී ඉන්දියාව පැත්තෙන් එක් වූ විශේෂඥ විස්තර විචාරකයන් නිරන්තරයෙන්ම සඳහන් කළ කාරණාවක් තමයි මේ තරංගාවලිය තුළට බිඳුවක් ලෙස ඉතාමත්ම පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ඉන්දියාවට හැකියාව තිබෙන බව. කෙසේ වෙතත් දෙවන තරගයේ පැවැත්වෙන ජනවාරි මාස 7 වනදා ඉන්දෝ ක්‍රීඩාංගණයේ මේ වන විට ප්‍රවේශ පත්‍ර 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බවත් අපට වාර්තා වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව පැත්තෙන් මහේල ජයවර්ධන මේ තරගාවලියේදී විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ආරම්භ වූ 2020 වසර සාර්ථකව ආරම්භ කරන්නට මේ තරගාවලිය ඉතාමත්ම තීරණාත්මක තරගාවලියක් වන බව නම් සඳහන් කරන්නට ඕනි මදුර.
අපි මීළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දශකයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ගෙවුණු මතකයන් පිළිබඳව, විශේෂයෙන්ම අමතක නොවන අත්දැකීම්, අමතක නොවන තරගාවලි, අමතක නොවන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් වෙබ් අඩවි ක්‍රිකට් සංගරා නම් කර තිබුණා. ඉතින් එවැනිව සිදුවීම් අලලා රංගන අපි සාරාංශගත සටහනක් ගෙනෙමු.
මදුර, විශේෂයෙන්ම 2020 තරඟ රටාවේදී දශකයේ කණ්ඩායම නම් කිරීමට විස්ඩන් ක්‍රීඩා සංගරාව පසුගියදා ක්‍රියා කර තිබුණා. එහිදී ලසිත් මාලිංග ඔවුන් නම් කර තිබුණා 2020 තරඟ රටාවේ වේග පන්දු යෙවීමේ රජු වශයෙන්. විශේෂයෙන්ම ඔහු එම දශකයේ තුළ පන්දු වාරයකට ලකුණු 7.15 තාමත්ම අඩු දල ලකුණු වේගයක් තමයි රඳවාගෙන තිබුණේ. ඒ අනුව තමයි ඔහු වේග පන්දු යෙවීමේ රජු වශයෙන් විස්ඩන් ක්‍රීඩා සංගරාව මේ 2020 තරඟ රටාවේදී ලසිත් මාලිංගව නම් කර තිබුණේ. එම දශකයේ කණ්ඩායමේ නායකයා ලෙස ඇරොන් ෆින්ච් නම් කර තිබුණා. මේ අතර විස්ඩන් සංගරාව විසින්ම දශකයේ IPL කණ්ඩායමත් නම් කර තිබුණා. මේ කණ්ඩායමටත් ලසිත් මාලිංග ඇතුළත් වී තිබුණා. නායකත්වයට පත් කර තිබුණේ රෝහිත් ශර්මායි. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙකටම ලසිත් මාලිංග සමගින් ජස්ප්‍රීත් බුම්රා නම් කර තිබුණා වේග පන්දු යවන්නන් ලෙස. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ෆොක්ස් ක්‍රීඩා නාලිකාව විසින් දශකයේ එක්දින කණ්ඩායම නම් කර තිබුණා. මේ සඳහා ලසිත් මාලිංග ඇතුළත් වෙනවා. 2010 වසරේ සිට 2019 කාල සීමාව තුළ එක්දින කඩුලු 248ක් බිඳ හෙළීමට ලසිත් මාලිංග සමත් වී තිබෙනවා. ඒ අනුව දශකයේ 2020 තරඟ රටාවේ වගේම එක්දින තරඟ රටාවෙත් සුවිශේෂිතම වේග පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත් වී තිබෙනවා. මේ අතරතුර මදුර ශ්‍රී ලංකාව තුළත් සමාජ මාධ්‍ය ඇසුරින් යම් සමීක්ෂණයක් සිදු කෙරුණා. දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධයෙන් මෙහිදී 59% ප්‍රමාණයක් තමන්ගේ මතය පළ කර තිබුණේ කුමාර සංගක්කාර වෙනුවෙන් දශකයේ ක්‍රීඩකයා ලෙස. මේ අතර සඳහන් කරන්නට ඕනේ ICC විසින් ඉදිරිපත් කෙරුණු කිසිදු ශ්‍රේණිගත කිරීමක, මේ නව වසරේ ශ්‍රේණිගත කිරීම කිසිවක ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු හෝ පන්දු යවන්නෙකු ඇතුළත් වී අපරට. නමුත් මීට දශකයකට පෙර 2010 වසර ආරම්භයේ ජනවාරි 5 වෙනිදා නිකුතු ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමල අංක 2 මහල ජයවර්ධන සිටියා, අංක 3 කුමාර සංගක්කාර සිටියා. එවැනි මතකයක් තමයි මේ දශකයේ ආරම්භයේදී ශ්‍රී ලංකාවට තිබුණේ. නමුත් දශකයේ අවසන් වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය තමයි මේ වන විට අපපත් වී සිටින්නේ. ඒ වගේම ESPN ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය වඩාත් මතකයේ රැඳෙන තරඟ කිහිපය පසුගියදා නම් කර තිබුණා. මේ දශකයේ මතකයේ රැඳෙන තරඟ අතරතුර මේදී ශ්‍රී ලංකාව සහභාගී වූ තරඟ තුනක්ම තිබෙනවා. ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව 2020-2014 අවසන් මහා තරඟයේ ඉන්දියාව සමග පැවැත්වුණු තරඟයේ, විශේෂයෙන්ම මහේල ජයවර්ධන කුමාර සංගක්කාර තමන්ගේ අවසන් ජාත්‍යන්තර 2020 තරඟයේ ලෙසින් එහිදී නායක ලසිත් මාලිංග සමග එක්ව උපක්‍රම ගොඩනැගූ ආකාරය ඔවුන් මෙහිදී විග්‍රහ කර තිබුණා. පිටතින් යෝකර් පන්දු යොමු කරමින් ඉන්දියාව ක්‍රීඩනයට හසු කළ ආකාරය සම්බන්ධයෙන් එහිදී සඳහන් කළ තිබුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2014 වසරේ ගාල්ලේදී පැවැත්වුණු ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයත් මේ තරඟ ගොන්නට ඇතුළත් වෙනවා. එම තරඟයේ ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව සහ රිංගුවබ්බේ කණ්ඩායම අතර 2017 වසරේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ටෙස්ට් තරඟයත් මතකයේ රැඳෙන ටෙස්ට් තරඟයක් ලෙස ESPN ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කර තිබෙනවා. ඒ අනුව මේ තරඟ රටාවේ ශ්‍රී ලංකාවට ගෙවි ගිය දශකයේ තුළ ඉහළ ස්ථානයක් තිබෙනවා. නමුත් දශකයේ අවසානයේදී තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිහානිය ආරම්භ වී තිබෙන්නේ. අප බලාපොරොත්තු වෙමු අලුතෙන් ආරම්භ වූ දශකයේදී ශ්‍රී ලංකාව මීට වඩා ඉහළ දක්ෂතා දක්වාවි කියලා. මදුර
හොඳයි, අපි ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරය පිළිබඳව. අපි පසුගිය වසරේ අවසාන භාගයේදී විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරා, දෙගිඩියාවකින් පසු වන බව. නමුත් මේ වන විට තවත් නිශ්චිත ආරංචියක් ලැබිලා තියෙනව නේද රංගන, ඒ සම්බන්ධයෙන්?
වන විට වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන බව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මේ බව සඳහන් කර තිබෙනවා. ඒ වගේම සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයත් සඳහන් කර තිබෙනවා බොහෝ විට මෙම තරගාවලිය පැවැත්වීමට ඉඩ තිබෙන බව. දැනට වාර්තාවන ආකාරයට ජනවාරි මාස 16 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලාපිටත් යාමට නියමිතයි. ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සඳහා මේ තමයි ICC විසින් සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රිකට් සහනමකට ලක් කිරීමෙන් පසුව එම සහනම ඉවත් කළා. ඒ අනුව ඒ සහනම ඉවත් කිරීමෙන් පසුව ඔවුන් සහභාගී වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, ඒ අනුව ICC තමන්ගේ ඉතිහාසය තුළ පූර්ණ සමාජිකත්වයේ හිමි වී තිබූ කණ්ඩායමක් තරඟ තහනමකට ලක් කළ පළමු අවස්ථාව තමයි මේ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ තහනමකට ලක් කළ අවස්ථාව. එහිදී සඳහන් කරන්නට ඕනේ 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වී නැති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ ඉන්දියා තරඟාවලියෙන් පසුව සිම්බාබ්වේ ටෙස්ට් තරඟාවලියට එක්වීමට තමයි නියමිතව තිබෙන්නේ. ඒ වගේම මේ වසර තුර පෙබරවාරි මාසයේදී කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට එක්වනවා. එක් දින තරඟ තුනක් සහ 20x20 තරඟ දෙකකට සහභාගී වීම සඳහා මාර්තු මාසයේදී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත් මේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරඟාවලිය මතුර ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියට සමගාමීව පැවැත්වෙන තරඟයක් නොවේ. මෙය වෙනම පැවැත්වෙන තරඟාවලිය. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ වන විට එහි ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සිටින්නේ සිව්වන ස්ථානයේ පාකිස්තානය සමග පැවැත්වෙන තරඟයේ පරාජයට පත්වීම නිසා. ඒ වගේම 2019 වසර තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් විමුත් කරුණාරත්න තමයි ටෙස්ට් තරඟවල වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ. තරඟ අටකදී ලකුණු 527ක් ලබාගෙන තිබෙනවා. විශ්ව ප්‍රනාන්දු තරඟ පහකදී කඩලු 18ක් ලබාගෙන වේග පන්දු යවන්න අතර පෙරමුණේ සිටිනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ විමුත් කරුණාරත්න නායකයෙකු ලෙස මීට වඩා වගකීම් සහගතව ක්‍රියා කළ යුතුමයි. පිටියේදී වගේම පිටියෙන් පිටතදී ඒ අනුව තමයි ඔහුට හැකියාව ලැබෙන්නේ. මේ එළඹෙන වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යහපත් නායකයෙකු බවට පත්වන්නට තියෙන කාරණාවත් මේදී අප මතක් කරන්නට ඕනේ මදුර.
හොඳයි, අපි අද අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ SBS සිංහල වැඩසටහනේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් ICC නවතම යෝජනාවක් සම්බන්ධයෙන්. ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා ටෙස්ට් තරඟ දින 4කට පවත්වන්නට. රඟන, අපි කැමති ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්නට.
2023 වසරේ සිට තමයි මදුර ICC බලාපොරොත්තු වන්නේ මේ ආකාරයෙන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟ පවත්වන්නට. නමුත් මේදී සඳහන් කරන්නට ඕන කාරණාව තමයි දින 4ක් පුරාවට මේ තරඟ පැවැත්වුණාට එක් දිනකදී මේ වන විට පන්දු වාර 90ක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ අලුත් සැලසුමට අනුව එක් දිනයක් තුළ පන්දු වාර 98ක් ක්‍රියාත්මක කිරීමට ICC බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස දින 5ක තරඟයකට සාපේක්ෂව බැලූ කල පන්දු වාර 58ක් පමණයි එක් තරඟයකට අහිමි වන්නේ. ඒ අනුව මෙම ක්‍රියාවලිය තරඟයක සමස්ත තීරණයට එතරම්ම අහිතකර ලෙස බලපාන්නේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. මේ සමස්තයක් ලෙස රූපවාහිනී විකාශන ආයතනවලටත් යහපත් ක්‍රියාවක් ලෙස තමයි ICC සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලි වෙනුවට ඉදිරියේදී තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලි පැවැත්වීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන බව තමයි ICC පවසන්නේ. ඔවුන් බොහෝ විට බලාපොරොත්තු වෙනවා මෙම තරඟ බ්‍රහස්පතින්දා දිනයකදී ආරම්භ කර ඉරිදා දිනයේදී අවසන් වන ආකාරයෙන් සැලසුම් කරන්නට. ඒ වගේම 2018 වසර තුළ බොහෝ ක්‍රීඩා තරඟ නැතිනම් බොහෝ ටෙස්ට් ක්‍රිකට් තරඟ දින 4කින් අවසන් වූ බව තමයි ICC පවසන්නේ. ඒ අනුව තමයි මේ ආකාරයේ තීරණයක් ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ. 2023 වසරේ සිට තමයි මේ ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ වසරේදී පැවැත්වෙන තරඟාවලි කිහිපයකදී ඔවුන් මෙය අත්දැක බැලීමට බලාපොරොත්තු වෙනවා. දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය, වගේම එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය, වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ අෆ්ගනිස්තානය අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි මේ වසරේදී. එම තරඟත් සිව්දින තරඟ වශයෙන් පැවැත්වීමට තමයි ඔවුන් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ. බොහෝ විට මේ ටෙස්ට් ක්‍රිකට් තරඟ රටාවේ ආකර්ෂණීය බව වැඩි කිරීමට මේ පියවර ගත්තා වන්නට පුළුවන් ICC විසින්. බොහෝ විට මේ ක්‍රියාවලිය 2023 වසරේ සිට ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී අපේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය අවසන් කරන්නයි බලාපොරොත්තු වන්නේ. අපි බලමු මේ සතියන්තයේදී ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා 20x20 තරඟාවලිය කෙසේ නිමාවට පත්වේවිද කියලා අපි ලබන සතියේ ඒ පිළිබඳව වැඩි විස්තරات සමගින් හමුවෙමු. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.